නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අච්චරිය පුංගලෝ භික්ඛවේ උපඤ්ඤමානෝ උපඤ්ඤති ලෝකස්මින් කතමෝ අච්චරිය පුංගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද කෙටි සූත්‍ර පාඨයක් මේ කියවුනි. ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති අච්චරිය පුද්ගලෝ. මෙහෙමයි ඒක පිළිවෙල. මහණෙනි, එකම පුද්ගලයෙක් මේ ලොව උපදීනවා, ආචාර්ය පුජ්‍යලේ. ඒ කවුද? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. තථාගතේ ගුණ ඇති අරිහත්තු සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේයි. මේ එකම පුජ්‍යලේ තමයි මෙසේ උපදින්නේ. සරුවඥන් වහන්සේගේ බුද්ධ චරිතයේ කියනවා පුදුමාකාර ආචාර්ය අද්භූත සිදුවීම්. එකක් වශයෙන් සැලකීමේදී පළමු කොට දීපංකර පාදමූලයේදී සිද්ධිය. දීපංකර පාදමූලයේ වෙනකොට බෝසතාණන් වහන්සේ සොළ සාසංඛ්‍යයේ කල්පලක්ෂයක් මුළුල්ලෙහි සිතින් පතමින් වචනින් පතමින් බුදුබා පෙරම් පුරාගෙන ආපු කෙනෙක්. බුදුබා පිණිස ඒ වෙනකොට උන්වහන්සේ විශාල ධන සම්භාරයක් රටක් කරන්න තරම් තිබුණු විශාල ධන සම්භාරයක් සටවැසියන්ට දන් දීලා තමයි වනගතව තවුස් ප්‍රවිද්දෙන් පරිදිව ධ්‍යාන විඥා උපදවාගෙන ධ්‍යාන සෝයෙන් විසුවි. දීපංකර සරුවඥන් වහන්සේට ජීවිත පූජාවකින් බුද්ධ පූජා පවත්වලයි බුදුබා පැතුවේදා. ඒ දවසේ පටන් සාරා සංඛයේ කල්පලක්ෂයේ මුළුල්ලෙහි සූවිසි බුද්ධ ශාසනයන් සම්මුඛ වුණ බුද්ධ ශාසන නමයකම පැවිදි දම් පිරුවා. බොහෝ ජාතිවල අකටපත් චක්‍රවර්ති සම්පත්තියේ පවා හැරදමමින් නෛෂ්ක්‍රම්‍ය පිරුව ඇස් ඊසුන් මාස්මුල්ලේ අමුදරුවන් රාජ්‍ය පවා දන් දෙමින් පංචමා පරිත්‍යාග මුදුන්පත් කළ ත්‍රිවිධ අර්ථචර්යාවන් මුදුන්පත් කළ සමත්‍රිංසත් පාරමී ධර්මයන් සම්පූර්ණ කළ විසතුරු අද්භව එන කාලයේදී බෝසතාණන් වහන්සේ තවතිසා භවනින් චුතව ජේතුත්තර කියන නගරයෙහි සංජේ කියන රජතුමාණන්ගේ පුත්‍රව පුසති දේවින් වහන්සේගේ කුසතල උපන්න ඒ පටිසන්ධි ගත්ත දවසේ පටන් මෞතුමීට හිතක් පහළ වුණ. දිනපතා ලක්ෂයක් වැයකට දන් දෙන්න ඕනි කියලා. එසේ දස මාසයක් ඒ දානෙ එසේ පැවැත්වූ අතර බෝසතාණන් වහන්සේ උපදින දවසේදී නිහිරි හඬින් කතා කළා, අම්මේ දන් දෙන්න යමක් තියෙනවද කියලා. ඒ මොහොතේම මෞතුමියගේ අතින් දහසක් බැඳි පසුම්බියක් මේ දරුවාගේ සුරතට දුන්නා. දත්ත අතින්ම කෙනෙකුට ළඟ හිටියේ කිරිමව් කෙනෙකුට දන් දුන්නා. අවුරුදු දෙකක් ඇතුළත දෙකහමාරක් තරම් කෙටි කාලයේ තුලදී නව වාරයක්ම සැලඳි ආභරණ ලක්ෂයක් අගනා සංමාල පවා දන් දුන්නා. වයස අවුරුදු 8දී නිදෙන ඇඳේ බන්ධ පරියන්කෙන් වාඩි වෙලා ආධ්‍යාත්මික දානයක් සිකින් දන් දුන්නා. මහපොළොවද කම්පා වුණා. වයස 16දී රාජ්‍යයට පත් වුණා. උන්වහන්සේ උපන්න දවසේම උපෝසත කුලයේ ඇතින්න කුඩා ඇත්පැටවෙක් සුදෝසුදු ඇත්පැටවෙක් ගෙනත් ඇත්හලේ තබා ගියා. ඒ තමයි පණ්ඩර කියන නමින් හිටියේ මංගල ඇතාබාට පත්තුනේ. බෝසතාණන් වහන්සේ වයස 16දී රාජ්‍ය ශ්‍රීයට පත් වී සාරා සංඛ්‍යය කල්පලක්ෂයක් එකට පෙරම් පුරාගෙන මහා පිං ඇති මද්රී දේවි එක්ක සරණ බන්ධනයට පත් වී සිටින අතරත කල්පලක්ෂයේ ලක්ෂයේ පෙරම් පුරාගෙන ආපු දරු දෙන්නෙක් උපන්න. බෝසතුන් වහන්සේ රාජ්‍යයට පත් වූ දිනේ සිට දිනපතා 600,000 වැය කරමින් දන්සල් 6ක් දිගට පැවැත්වුවා. නගරයේ හතර දොරටුවේ 4යි, රජවාසල ඉදිරියේ 1යි, නගර මැද 1යි. බෝසතාණන් වහන්සේ දිනපතාම මේ ස්ථානවල දම් බෙදන්න යනවා. එක් දිනක් කලිඟු රටින් ආව බ්‍රාහ්මණයන් 8 දෙනෙකුට රටක් වටිනාමේ ඇතා දන් දුන්නා. මාපොළොව කම්පා වුණා. ඇතා දන් දීලා ඊළඟට දවස් දෙකක් ඇතුළත සත්‍ය සතික මහා දානයක් දුන්නා. මහපොළොව කම්පා වුණා. ඊළඟ දවසේ වංකගිරිය බලා පිටත් වුණා. වංකගිරිය හත් මාසයක් තවුස්දන් පිරුවා. මැස්සෙකුගෙන් මඳුරෙකුගෙන්වත් හිංසාවක් නැතුව පුදුම විදිහේ බ්‍රහ්මමය සැපයක් ඒ කාලේ වින්දා. ඊළඟට දරු දෙන්නා දන් දුන්නා. පොළොව කම්පා වුණා. මද්රි දේවිය දන් දුන්නා. පොළොව කම්පා වුණා. එයින් මාසේ කාමාරක් ගේතන දෙමව්පියන් සහිත ඥාතීන් 60,000ක් පමණි තැනදී ඒ ඇත්තන්ට සාමග්‍රී දානි දුන්න, ජීවිත දානි දුන්න. මහපොළොව කම්පා වුණා. මේ ආශ්චර්ය අද්භූත දේවල් ලෝතුරා බුදුබා පතාගෙන එන කාලේ පවා සිද්ධ වුණා. මහෞෂධ පණ්ඩිතයන් වහන්සේගේ කාලයේදී මිථිලා නගරේ ආරක්ෂා කරගෙන තියෙන පුදුම විදිහේ සත්‍යක්‍රියා බල පිහිටුවලා මේ ආශ්චර්ය අද්භූත සිදුවීම් කාටවත් හිතන්න බැරි විදිහේ පුදුමාකාර උමංකම කැනලා එමගින් රාජ්‍ය ආරක්ෂා කරගත්තා. ඒ වගේම 101ක් රාජධානී සාමග්‍රී පිහිටෙව්වා. මේ තරම් ආශ්චර්ය දේවල් සිද්ධ කරලා තියෙනවා. ලෞතුරා බුදු වීම සඳහා මෞකුස ප්‍රතිසන්දි ගන්න දවසේදී දසදහසක් ලෝක ධාතුවල අසීමිත ප්‍රාතිහාර්යන් සිද්ධ වුණා. නරකාදීහි ගිනි නිවුණ, ප්‍රේතාපාය සාපිපාස නැති වුණ, පිරිසං අපාය බිය තැති ගැනීම නැති වුණ, අන්ධයන්ට ඇස් ලැබුණ, ගිහිරන්න කන් ඇහුණ, ගොළුවන්ද කතා කළ හැකි වුණ, අංග විකල අයට නිසිසේ අංගපසංග පිහිටියා, නිත්‍ය වයදී සත්‍යෝ මෛත්‍රී සාගත වුණ, නිත්‍ය රෝගී සත්‍යෝ නිරෝග භාවයට පත් වුණ, මහා සාගරේ කරදිය මිරිදිය බාට පත් වී පස්පියුම් පිපුණ, ගංගා ජලයේ නොගලා පස්පියුම් පිපුණ, මහා පොළවේ පුදුම විදිහේ සද්බුමු පියුම් පිපුණ, අහසේ ඕලම්බක පද්ම නමින් එල්ලෙන පියුම් පිපුණ නිරාලම්බ අහසේ, ගස්වැල් මුල පටන් අග දක්වා මලින් පිරී ඉතිරී පැවතුණ, තුවරි භාණ්ඩි බේම නාද වෙමින් උත්සව පැවැත්තුවා, එහිදු මිනිසුන් පැලඳි ආභරණ ඉබේම නාද වෙන්න දිලිසෙන්න ගත්තා, ඇතුන් කුංච නාද කළ, අස්වැන් හේසාරව කළ, එවාගේ මහ පොළවේ උල්පත් මතු වුණ, වර්ෂාපතනී සිද්ධ වුණ, මේ වාගේ පුදුම ආශ්චර්ය ප්‍රාතිහාරියන් දසදහසක් වල සිද්ධ වුණි කාගේ ආශ්චර්යකින්ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝධි සම්භාර ධර්ම ආශ්චර්යෙන්. උත්පත්ති මංගල්‍යෙත් ඒ විදිහටම ආශ්චර්ය සිද්ධ වුණා දසදහසක් වල. ඊළඟට ලෝතුරා බුදු වෙන දවසේදී, ධම්සක් පැවතුන් පවත්වන දවසේදී, ආයුෂාස්කාරාත්තරණ දවසේදී, පරිනිර්වාණ මංගල්‍යෙදිත් මේ වගේම දසදහසක් වල අසීමිත ප්‍රාතිහාරයන් සිද්ධ වුණා. ඔය අතර බ්‍රහ්මජාල සූත්‍රයේ දෙසීමේදී 62 වාරයක් මහපොළොව කම්පා වුණා. එවැගේම ගෞතමක සූත්‍රයේ දෙසීමේදී 3 වාරයක් මහපොළොව කම්පා වුණා. කාලකාරාම සූත්‍ර දේශනාවේදී 5 වාරයක් මහපොළොව කම්පා වුණා. මේවා පුදුම ආශ්චර්ය දේවල්. මේවා අදිෂ්ඨානින් කළ දේවල් නෙමෙයි. මේවා ටිකෙන ධර්ම නියාමයේ කියලා. ධර්ම නියාමයේ හැටේටයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. ලෝකයේ තියෙනවා නියාම ධර්ම 3ක්. නියාම ධර්ම කියන්නේ කාගේවත් විධානයක් නොමැතිව, අදිෂ්ඨානයක් බලයක් පැවැත්වීමක් නොමැතිව ස්වභාවයෙන්ම සිදුවෙන දේවල් තියෙනවා 5ක්. බීජ නියාමය, උතු නියාමය, කර්ම නියාමය, චිත්ත නියාමය, ධර්ම නියාමය කියලා. බීජ නියාමය කියන්නේ බීජ වර්ගයන්ගේ තත්ත්වය අනුව තමයි ගස්වැල් හටගන්නේ. කොස් ඇටයකින් කොස් බීජයකින් අඹ පැල හටගන්නේ නැහැ, කොස් පැලයක්මයි හටගන්නේ. පොලේ පොල් ගෙඩියකින් හටගන්නේ පොල් පැලයක්මයි. එවැගේම එක එක ගස් වර්ගවල සුවඳ, කොළේ හැඩරුව, එවැගේම හර ඇති බව, හර නැති බව, එවැගේම මල් පිපෙන බව, මල් නොපිපෙන බව, මේ ආදී විශිෂ්ට දේවල් ඒ හැම බීජයක් පාසාම වෙනස්කම් තියෙනවා. ඒවා බීජ නියාමය. උතු නියාමය කියන්නේ කාලගුණය. කාලගුණය අනුව කාගේවත් විධානයෙන් නැතුව ලෝ පවතිනවා. සීත ඍතුව, උෂ්ණ ඍතුව, එවැගේම සම ඍතුව වශයෙන් තුනකට බෙදෙනවා. ඒ කියන්නේ හේමන්ත, ගිම්ම, වස්සාන කියලා. ඒක තවත් දෙකට දෙකට බෙදිලා 6ක් බාටද පත් වෙනවා මාස දෙකෙන් දෙකට. එතකොට මේ ඒ කාලගුණයේ අනුව තමයි ලෝකයේ පැවැත්ම සිද්ධ වෙන්නේ. ඒකට කියනවා උතු නියාමයේ කියලා. කර්ම නියාමයේ කියන්නේ එක එක පුද්ගලයන්ගේ සසරදී කරගන්නා ලද කුසල වූද අකුසල වූද කර්මයන්ගේ ස්වභාවයයි. කාගේවත් විධානයක් නැතුව කර්ම බලයෙන් පුජ්‍යලයන්ට සැප හෝ දුක හෝ විපාක විඳින්න සිදු වෙනවා. ඒක කර්ම නියාමය. චිත්ත නියාමය කියන්නේ සිතේ පැවැත්ම, සිතේ පටිසන්ධි සිත, භවංග සිත, ආවර්ජනා සිත, පංච විඥාන සිත, සම්ප්‍රතිච්ඡන සිත, සංකීර්ණ සිත, වොත්තපනි සිත, කාමාවචර ජවන් සිත, එවාගිම සදාම්බ ස්තම්මන සිත, රූපාචර ජවන් සිත, අරූපාචර ජවන් සිත, එවාගිම ලෝකෝත්තර මාර්ගඵල සම්බන්ධ ජවන් සිත, එවාගිම සසර යන පුජ්‍යලයන්ගේ චුති චitte මේ ආදී සිත් පැවැත්ම කාගේවත් විධානයක් නොවේ. සිතේම ස්වභාවයෙන් සිදුවෙන දේ බැවින් ඒවට චිත්ත නියාමයේ කියනවා. ධර්ම නියාමයේ නමින් හැඳින්වෙන්නේ මහා පුණ්‍යවන්තයන් උදෙසා සිදුවෙන ආචාරී සිදුවීම්. ඒ මහා පුණ්‍යවන්තයන්ගේ පුණ්‍යානුභව බලයෙන් සිදුවෙනේ සියල්ලට කියන ධර්ම නියාමයේ. මෙතන හඳුන්වනවා ප්‍රතිසන්ධි මංගල්‍ය, උත්පත්ති මංගල්‍ය, බුද්ධත්ව මංගල්‍ය, ධම්මචක්කප්පවත්තන මංගල්‍ය, ආයුසංස්කාර වස්සජනය, පරිනිර්වාණ මංගල්‍ය කියන අවස්ථාවන් හේදී මේ දසදහසක්කල මේ ප්‍රාතිහාර්ය සිද්ධ වුණේ ධර්ම නියාමයේ වශයෙන්. යම් දාසක බෝසතුන් වහන්සේ මෞකුසක පරිසන්ධි ගන්නවා නම් ලෝතුරා බුදු වීමේ උත්පත්තියේ සඳහා හතර ස්ථානයක සිහිනුවණින් උපදිනවා. ඒ කියන්නේ දෙව්ලොවින් චුත වෙන්නේ සිහිනුවණින්, මෞකුසේ පරිසන්ධි ගන්නේ සිහිනුවණින්, මෞකුසේ දසමසක් වාසය කරන්නේ වැඩෙන්නේ සිහිනුවණින්, මෞකුසෙන් බිහි වෙන්නේ සිහිනුවණින්. මේක කිසිම කෙනෙකුට පිළිතන්නේ නැහැ. ලෝතුරා බුදු වෙන උත්තමයන්ට පමණයි මේ සතර ස්ථානීයම සිහිනුවණින් ඉන්න පුළුවන් වන්නේ. පසේ බුදුවරයන් වහන්සේලාට පුළුවන්කම තියෙනවා ස්ථාන තුනක සිහිනුවණින් ඉنده උපදින වෙලාවේ බෑ. අගසව දෙනෙම ස්ථාන දෙකක පමණ සිහිනුවණින් ඉන්න පුළුවන්. අනිත් අවස්ථා දෙකේම සිහිනුවණින් ඉන්න පුළුවන් කමක් නැහැ. වෙන ප්‍රකෘති රාතන් වහන්සේලා ගැන එවාගේ හැඳින්වීමක් නැහැ. මේ අනුසලක බැලීමේදී සරුවඥන් වහන්සේගේ ඒ සතර ස්ථානීයම සිහිනුවණින් ඉඳ පුළුවන්කම ධර්ම නියාමයයි. එවාගේ මෞකුසේ වෙනත් දරුවන් වාගේ නිමේ මෞකුසේ දසමාසයක් වාසය කරන්නේ සමාපත්තියේ සමවැදුණු කෙනෙක් වාගේ මෞතුමීට පේන හැටේට මෞතුමී වාගේ ඉස්සරහා බලාගෙන තමයි වාඩි වෙලා ඉන්නේ පර්යංකෙන්. ඒක ආචාර්ය සිද්ධවීමක්. කිසිම කෙනෙකුට ඒ වාගේ මෞකුසේ පර්යංකෙන් වාඩි වෙලා ඉන්නේ ඉරියව්වකින් දරුවක වශයෙන් මෞකුසේ ඉන්න පුළුවන්කමක් නැහැ. මේ ආචාර්ය සිද්ධවීම ධර්ම නියාමයයි. එවාගෙම ලෝතුරා බුදු වීම සඳහා උත්පත්ති සිදුවීමේදී බුද්ධත්වයේ ආදී සිදුවීමේදී මේ වගේ දසදහසක්කල ප්‍රාතිහාර්යන් සිද්ධ වෙන්නේ වෙන බලයකින් නෙමේ ධර්ම නියාමයේ නිසයි. උපදින දවසේ ලුම්බිනි සාල වනෝද්‍යානයේදී නැගෙනහිර බලා මෞතුමී හිටගෙන සිටිද්දී ධර්මාසනයකින් බහින්නාක් මෙන් දෙපය දික් කරලයි මේ උතුම් පුණ්‍යවන්තයාලෝ පහළ වුණේ. මේ කාශ්‍යාදී උත්පත්තියක්. ඒ උපදින වෙලාවේදී ඒ දරුවාටවත් මෞතුමීටවත් මඳුරුවෙක් විඳින තරම්වත් වේදනාවක් නොවීමේ උපත සිද්ධ වුණා. එවාගේ මෞතුමිය බොහෝම පහසුවෙන් ඒ වෙලාවේ ගත කළා. හොඳ සිහිනුවණින් මේ දරුවාද අපවිත්‍ර කිසිවක්ම නොතවරි බොහෝම පිරිසිදු ශරීරයක් ඇති උත්පත්තිය ලැබුවා. උපදින වෙලාවේ සීල සර්වාභරණින් සැරසුණු අවුරුදු 16ක දරුවෙක් වාගේ තමයි අන් අයට පෙනී ගියේ. අදිෂ්ඨාන බලයෙන් නෙමෙයි ඒක ධර්ම නියාමයක්. උපදින වෙලාවේම අහසේ සුද්ධාවාස වාසී බ්‍රහ්මයන් හතර දෙනෙක් ඇවිල්ලා රන් දැලකින් පිළිගෙන විසවන් වහන්සේ ජීවිත සතුටු වෙන්නේ කියා හිටියා. විසවනේ සතුටු වන්නේ ලෝතුරා බුදු වෙන පින් ඇති බුද්ධාංකර දරුවෙක් උපන්න කියලා. එවාගේම ඊළඟට සතර වරන් දෙවියන් අඳුන් දිවිසමකින් පිළිගත්තා. අමාත්‍යවරු හතර දෙනෙක් ඇවිල්ලා දුහුල් කඩකින් පිළිගත්තා. ඒ මොහොතේදී සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ තමන්ගේ ශ්‍රී පාදයේ පොළොවට දික් කළා. පොළොවෙන් හිතක් පිටක් නැති මේ පොළොවෙන් සද්දුම පියුම් පැන නැගිලා මේ සිරිපතුල් පිළිගත්තා. ආචාර්ය සිද්ධවීම. එවාගේ මුන්වහන්සේට දස දිසාවෙන්ම දෙවියෝ බ්‍රහ්මෝ ඇවිල්ලා ආශිර්වාද කළා. ඒ හැමදෙනෙක්ම කියා හිටියා දස දිසා බැලීමේදී ඔබ වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් මේ පාල්කේ ඇත්තේ නැහැ. වහන්සේ සියල්ලන්ට අග්‍රයි, ජ්‍යෙෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි කියලා හැමදෙනා ස්තුති කළා. එළලා මුන්වහන්සේ උතුරු දිසාවට පිය නැඟුවා. තබන තබන පීවරක් ගානේ නෙළුම් මල් පිපිලා සිරිපතුල් පිළිගත්තා. හත්වෙනි පීවරේ ඉඳගෙන උන්වහන්සේ දකුණු අත දික් කරලා හසට අග්ගෝ හමස්මි ලෝකස්යනාදි සිංහනාද කළා. මේවා ආචාර්ය අද්භූත සිදුවීම්. බෝධිසත්ව චරිතවල තියෙනවා වාර 3ක් උපන් දවසේ කතා කළ බව. එයින් පළමිනි අවස්ථාව මහසුදු කුමාරයන් වහන්සේ උපදින දවසේදී සක්දේව රජතුමා මේ දරුවාගේ අතට හඳුන් ගැටයක් දීලා ගියා. මෞතුමිය ඇව දරුව මොනවද මේ අතේ මිටි මොනවාගෙන ඉන්නේ? අම්මේ මේක මහ ඖෂධයක් කිව්වා. ඒ නිසා මේ නමින් තමයි ප්‍රසිද්ධ වුනේ. මේ පළමුවෙන් කතා කළ තැන උපදින වෙලාවේ. දෙවෙනි වාරේ තමයි විසුතුරු කුමාරයා උපන් දවසේ කතා කළේ අම්මේ දන් දෙන්න යාමක් තියනවාද කියලා. තුන්වෙනි වාර තමයි මේ ලෝතුරා බුදු වෙන ආත්මයේදී සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ අග්ගෝහමස්මි ලෝකස්සාදී සිංහනාදී පැවැත්වුවේ. මේ ඔක්කොම ආචාර්ය චදුවීම්. එවැගේම සරුවඥන් වහන්සේගේ ශ්‍රී පාදයේ සිට සිරස්තලයේ දක්වා මහා පුරුෂ ලක්ෂණ 32ක් පිහිටා තිබුණා. අනුව්‍යංජන ලක්ෂණ 80ක් පිහිටා තිබුණා. මේව අදිෂ්ඨානීයකින් නෙමෙයි තමා හැසුරුනා වූ ප්‍රතිපත්‍ය අනුභවයෙන් සිදු වූ ධර්ම නියාමයක්. එවැගේම තමන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාවත පිරුවා. ඊට ප්‍රතිමින් ප්‍රවිධ වෙන දවසේදී බ්‍රහ්ම රාගයේ කැවිත් අත පිළිකර පිළිගැන්නුවේ කේස ඡේදනය කළ අහසර දැම්මා මේ කහසේ රැඳිලා සක්දේව රජ ගෞරවයෙන් පිළිගෙන සංකරණුවකට දාගෙන ගිහිල්ලා තෞතිසා භවනේ සිළුමිණිසය බැන්දෙව්වා. මේ ඔක්කොම ධර්ම නියාම. එවාගෙම සලුපෙළි අරගෙන කටේකාර බ්‍රහ්ම රාජයා බමතලයට ගිහිල්ලා සලුමිණිසයෙහි බැන්දෙව්වා පූජනීය වස්තුවක් හැටියට. එවාගෙම උන්වහන්සේ ආලාර කාලා මුද්දකරා පුත්‍රයන් දෙන්නා වෙත වැඩම කළා. සුළු වෙලාවයි සාකච්ඡා කළේ. වාර දෙකේදී උන්වහන්සේට පුළුවන් වුණ අෂ්ට සමාපatti ලබන්නට. ඒ වැඩිහිටි අවස්ථාවේ පමණක් නෙමෙයි ඉපදෙලා පස්වෙනි දවසේ පස්වෙනි මාසයේදී දඹගස්වැණේදී ප්‍රථම ඥාන උපදවන්න සමත් වුණා. මේ ඔක්කොම ධර්ම නියාමය. එදා උන්වහන්සේ වැඩිහිටි දඹගස්වැණේ හිවණ ඈත් වෙන්නේ නැතුව චක්‍රයක් මෙන් මේ හිවණ දීගෙන හිටියේ. මේවා ධර්ම නියාමය. උපන් දවසේදී අසිත කාල දේවල තාපදයන් වහන්සේ තෞතිසා භවණින් ඉඳලා ආව රජගෙදරට මේ දරුවා බලන්නට ඇවිල්ලා රජතුමා විසින් දරුවා ලවා වන්දවන් දෙනකොට සිද්ධ වුණේ දරුවාගේ දෙපතුල් කැරකිලා තාපසයන් වහන්සේගේ ජටාවේ නලල් කලයේ හැපීමයි. මේක ධර්ම නියාමයෙන් සිද්ධ වුණේ. ලෝතුරා බුදු වෙන දූපන්න ආත්මේ තමන් වහන්සේගෙන් වැඳුම් ගන්න සමතෙක් තුන් ලෝක ධාතුවේ ඇත්තේ නැහැ. ඊළඟට මේ තාපසයන් වහන්සේ නැගිටලා තමන්ගේ ඕනකම සිරිපතුල් ළඟට නලල තියලා වැඳලා ඉස්සලා සිනා වුණා. ඊළඟට ඇඳුණා. ඇසුවා මොකද? සිනා වුණේ මේ දරුවා ලෝතුරා බුදු වෙනවා. ඇඳුණේ මේ බුදු සිරිමත් දකින්න වාසනාව නොලැබී යනවා. මං අරූප ලෝක උපදින්න සිද්ධ වෙනවා. මට දකින්න තියෙන පාඩුවටයි කනගාටුව. මේ ඔක්කොම ධර්ම නියම් හැටියට හඳුන්වනවා. ලෝතුරා බුදුබාට පත් වෙලා කිසියම් අදිෂ්ඨාන බලයක් නැතුව පළවෙනි දේශනේ පැවැත්ීමේදී දස දහසක් කළ කෙලවර දක්වා මේ කහඬින් මේ දේශනේ පැවතුණා. මේ ඔක්කොම ධර්ම නියාමය. තමන් වාසිගේ අදිෂ්ඨාන බලයක් නැතුව කෝටියක් දෙනා බණ අහනවා නම් ඒ බණ අහන පිරිසේ කෙලවරින් අඟලක්වත් එහාට මේ හඬ යන්නේ නැතුව කෙලවර දක්වා එක හඬින්ම හැමදෙනාට බණ අහන්න ලැබෙනවා. මේ ඔක්කොම ධර්ම නියාමය. යම් පිරිසකට ධර්ම දේශනා කරන සේක් නම් කිසිම අදිෂ්ඨාන බලයක් නැතුව එක එක භාෂාවන් කතා කරන මිනිසයන්ට තම තමාගේ භාෂාවෙන් ඒ ධර්මයේ වැටහෙන්න පටන් ගන්නවා. යටත් පිරිසින් ත්‍රිසංගත සතුන් අතර උනත් බණ අහන්න හිත යොමු කරන අයට ත්‍රිසං සතුන්ගේ බහින් ඒ දේශනය අවබෝධ වෙන්න පටන් ගන්නවා. මේ ඔක්කොම ධර්ම නියාමය. ඒ වගේම සරුවඥන් වහන්සේගේ ශාසනයෙහි දාගසව්වන් දෙනමක්, අග්‍ර ශ්‍රාවිකා දෙනමක්, අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක්, මේ ආදී පරිවාර සම්පත්‍ය ලැබෙන්නේද ධර්ම නියාමයේ උදයි. එවාගේම ලෝතුරා බුදුබාට පත් වෙලා පිරිනිවන් පාන දවසේදී කළ අදිෂ්ඨාන බලයෙන් තමන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අවුරුදු 5000කට වැඩි කලක් ශාස්ත්‍රෝ කෘත්‍ය සිද්ධ කරන්නේ ක අදිෂ්ඨාන කරලම තියෙනවා. එවාගේම බුද්ධ අදිෂ්ඨාන ඇතත් නැතත් ඒ ධර්ම නියාමයේ අනුවෙන් අවුරුදු 5000ක් මුළුල්ලේ ශ්‍රී සද්ධර්මයේ ගවියන් සෑත ලෝකයාට ලෞකිකවද ලෝකෝත්තරවද සම්පත් ගෙන දෙමින් නිර්මලව පවතිනවා. එවාගේම මේ පසුගිය දවස්වලදී විශේෂ සිදුවීමක් වුණා. මේ මාසයේ දෙවැනිදා තුන්වෙනිදා වගේ දවස්වලදී ලංකාවේ නැ දකුණු දිශාවේ සිට බොහෝ පළාත්වල බුද්ධ ප්‍රතිමා වහන්සේ තුලින් යම්කිසි ආලෝකයක් නිකුත් වීමේ ආශ්චර්ය සිදුවී තිබුණා. මේ ආචාර්ය ගැන විවිධාකාර මත මතාන්තරද පැතිරී ගියා. නමුත් ඒකේ සැබෑ තත්ත්වය නම් ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ ප්‍රතිසංගි මංගල්‍යයේ සිට පරිනිර්වාණයෙන් පසුව ධාතු අන්තර්ධානයේ දක්වාම බුද්ධෝත්පාද කාලයේ පැවැතින බවින් ඒ බුද්ධෝත්පාද කාලයේ සිදුවෙන ආචාර්ය සිදුවීම් ධර්ම නියාමයේ සිදුවෙන බවයි දේශනා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනම් පාවදාළ නමුත් බුද්ධ ශාසනයේ තාම ජීවමානයි, බුද්ධ ධර්මයේ තාම ජීවමානයි. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන බලෙන් සාරුවක්ෂ ධාතුන් වහන්සේලා යහතින් වැඩ ඉන්නවා. පිටදී වදාළ බෝධීන් වහන්සේ යහතින් වැඩ ඉන්නවා ලංකාවේ. එවාගෙම උන්වහන්සේ වැඩ ඉන්නා හා සමානවම මේ බුද්ධ ශාසනය ඉදිරි කාලයේ ධ්‍යාන මාර්ගපාල ලබන්න තරම් නෛර්යානිකත්වයෙන් පවතිනවා. මේ ඔක්කොම ධර්ම නියාමයේ හැටියට හඳුන්වන්නට පුළුවනි. පසුගිය 2004 වර්ෂයේ දෙසැම්බර් මාසේ 26 වෙනිදා ශ්‍රී ලංකාවට මුහුදු ගැලීමේ ප්‍රශ්නේ උඩ නානා ප්‍රකාර ගොඩනැගිලි කඩා වැටුණා. විශාල කුළුණු කඩා වැටුණා. බොහෝ තැන්වල දුම්රියේ පාර පවා ගිලිහි ගිහින් තිබුණා. දුම්රියේ පවා හරහා දැම්මා. මේ වාගේ පුදුම විදිහේ විපත්ති සිදුවෙන නමුත් මුහුද අයින්වල තියෙන ඒ වගේ මේ ජලයට යට වෙන ප්‍රදේශවල තිබුණු ප්‍රතිමා වහන්සේලාට කිසිදු අන්තරාවක් නොමැතිව ඒවා යහතින් බිඳක්වත් තුවාල වෙන්නේ නැතුව යහතින් ආරක්ෂා වෙලා තියෙනවා. සමායට මුහුද ආශ්‍රිතව තිබුණු විහාරස්ථානවල ගොඩනැගිලි කඩාන වැටුණා. ප්‍රතිමා වහන්සේ නිරුපද්‍රවතව පැවතුණා. මේ වාගේ කොළඹ සිට තිස්සමහාරාමයේ කෙළවර දක්වාම කිසිම බුදු පිළිම වහන්සේ නමකට හානියක් නොවී සිදුවීම ආචාර්ය සිද්ධියක් හැටියට කාටත් පැහැදිලි වුණා. ඒ කාලයේදී බොහෝ සෙයින් බුද්ධ ප්‍රතිමා වහන්සේට අවඥාසාගත සිදුවීම් රාශියක් අන්‍ය ලබ්ධිකයන්ගෙන් සිදුවෙමින් ආවා. ඒ අයට විශාල අභියෝගයකින් සිද්ධ වූ බැවින් නැවතින් ඉන්පසු එවාගේ බුදුරජාණන් වහන්සේට අගෞරව වෙන දේවල් ඉදිරිපත් නොවන හැටියට ඇත්තෝ වග බලා ගත්තා. ඒ අතර දැන් 2550 කින් බුද්ධ ජයන්තියක් උදාපත් වුණා. මේ බුද්ධ ජයන්ති වර්ෂයේ තුලත් විශේෂ සිදුවීම් සිදුවීම ධර්මතාවක්. ඉතින් ඒ අනුව බෞද්ධයන්ගේ විශේෂයෙන් බුද්ධ ශාසනයට පූජා වූ මහ පොළොවක් බැවින් ශ්‍රී ලංකාව විශේෂ අධිෂ්ඨාන බල සරුවඥන් වහන්සේගෙන් සිදුවෙලා තියෙනවා. ලංකාව වෙනුවෙන් ලංකාවෙනින් මහා අධිෂ්ඨාන පහක්ම පරිනිර්වාණ මංචකයේදී අධිෂ්ඨාන කරලා තියෙනවා. එයින් තුනක්ම ජම්බුද්දීපයේ විජයශ්‍රී බෝධිරාජානන් වහන්සේගේ දක්ෂිණ ශාඛා වහන්සේ සම්බන්ධවයි. ඒ අධිෂ්ඨාන තුන එසේම සිද්ධ වුණා. එයින් ජම්බුද්දීප රාජ්‍ය තුන් වාරයක් පූජා කරනු ලැබුණා මේ බෝධීන් වහන්සේට. එයින් පළවෙනි අධිෂ්ඨානයේ තමයි ධර්මාශෝක රජතුමා විසින් සිව්වනක් පිරිස පෙරවරාගෙන ඇවිත් මේ බෝධි ශාඛාව ගැනීම සඳහා සූදානම් වෙන වෙලාවේදී දක්ෂිණ ශාඛා පමණක් එනින්ද අනිත් සියල්ල අතුරුදහන් වේවා කියලා අධිෂ්ඨානයක් තිබුණා. ඒ එසේම සිද්ධ වුණා. එයින් පෑදුණු රජුලෝලං ජම්බුද්දීප රාජ්‍ය පූජා කළා. ඊළඟට කිසිම සාවදයක් පාවිච්චි නොකර කං සිරියල් වලින් ඉරක් පැන්දාම මේ බෝධි ශාඛාව ඉබේම සිඳී කං කටාරමේ පිහිටාවා. මුල් දහසක් ඇදගෙන මේ ස්ථීර වශයෙන්ම රං කටාරමේ පිහිටාවා කියලා අධිෂ්ඨානයක් තිබුණා. ඒ එසේම සිද්ධ වුණා. එයින්ද ජම්බුද්දීප රාජ්‍ය පූජා ලැබුණා. ඊළඟට මේ බෝධි ශාඛා වහන්සේ අහසට පෑ නැගී හිමවලා ගැබින් වැසි 7 දවසක් පැවති 7 වෙනි දවසේදී ශාඛා පත්‍ර පලාස වලින් සවන බුදුරජාණන් දේවා කියන අදිෂ්ඨානයේ පැවතුණා. ඒ එසේම සිද්ධ වුණා. එයින්ද ජම්බුද්දීප රාජ්‍ය පූජා වුණා. ඊළඟට ශ්‍රී ලංකාවට මේ බෝධීන් වහන්සේ වැඩම කරවාගෙන එඳ යෙදුණා. ශ්‍රී ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමා කරවටක් මුහුදට බැලලා තමයි මේ බෝධීන් වහන්සේ සත්‍ය රං කටාරම පිළිගත්තේ. අනුපිළිවෙලින් මහමෙවුනා උයනට වැඩම කරවාගෙන උඩමළුවේ තැන්පත් වන වෙලාවේදී මේ බෝධීන් වහන්සේ රං කටාරම සමඟ අහසට පැන නැගුණා. අහසට පැන නැගී අසූරියනක් තරම් අහසේ රැඳී තිබී හරියටම රෙහෙනයක උදාවන සුබ මොහොතේදී මහ පොළොව කම්පා වෙද්දී පොළොවේ තලයේ පිහිටියා. ඒ වෙලාවේදී මේ බෝධීන් වහන්සේගේ ශාඛා පත්‍ර පලාස වලින් සවන්නක් බුදුරැසිහි දෙන්න පටන් ගත්තා. ඒ දුටුවා වූ සිංහල ජනතාව තුළින් දසදහසක් දෙනා සිව්පිලිසිමියා ඥාන සහිතව අරහත්ත්වයට පත් වුණා. මේ ඔක්කොම ධර්ම අධිෂ්ඨාන බලයෙන් සිදුවෙච්ච දේවල්. ඊළඟට ථූපාරාමේ චෛත්‍ය රාජයන් වහන්සේ තුල දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් කරන දවසේදී දකුණු අකුධාතුන් වහන්සේ අහසට පැන නැගී සවනක් බුදුරැස් විහිදුවීමේ සිද්ධ වේවා කියන අදිෂ්ඨානයේ තිබුණා. ඒසේම සිද්ධ වුණා. ඒ දුටුවා වූ සිංහල දරුවෝ 30,000ක් දෙනා පැවිදිව අරිහත්ත්වේ සාක්ෂාත් කළා. ඊළඟට පස්වෙනි අදිෂ්ඨානයේ හැටියට රුවන්මැලි චෛත්‍ය රාජන් වහන්සේ තුල ද්‍රෝණියක් සරුවක් ධාතුන් වහන්සේ තැන්පත් කරන මහා පුණ්‍යෝත්සවයේදී ධාතුන් වහන්සේ අහසට පැන නැගී නිර්මල පුදුරුවක් මැවි සවනක් ගන්න බුදුරැස් වීම සිද්ධ වේවා කියන අදිෂ්ඨානයේ තිබුණා. ඒසේම සිද්ධ වුණා. ඒ දවසේ සිදු වූ ප්‍රාතිහාර්ය දැකීමෙන් ඒ වෙලාවේ පැවැත් වූ ධර්ම ශ්‍රවණින් දෙවියන් මිනිසයන් ගිහියන් පැවිද්දන් අතරත දොළොස් කෝටියක් දෙනා සිව් පිළිසිම් යාපත්ව අරිහත්ත්වේ සාක්ෂාත් කළා. මේ ඔක්කොම අදිෂ්ඨාන. එවැනිම සර්වඥන් වහන්සේ විසින් තවත් සිය දහස් ගණන් අදිෂ්ඨාන පවත්වලා තියෙනවා. ඒවාට සාධක අපට කොතිකුත් දකින්න ලැබිලා තියෙනවා. ඒ එකක් තමයි දමදෙනී රාජ්‍ය කළ දෙවෙනි පැරකුම්බා රජුරුව බොහෝම උගත් බහුශෘත ශ්‍රද්ධා බුද්ධි සම්පන්න රජ කෙනෙක්. එතුමාට ලැබී තිබුණා මේ තනතුරු වාග්‍ය කලිකාල සාහිත්‍ය සාරවඥ පඬිත කියන මේ උපාධිය. ඒ විදිහේ පාලි සංස්කෘත සිංහල භාෂා පරතරයට උගත්තා වූ ත්‍රිපිටකධාරී රජ කෙනෙක්. ඒ රජතුමා මේ දමදෙනී රාජධානී පිහිටුවල දළදා මාලිගාවක් ඉදිකොට දළදා වහන්සේ මහ පෙරහැරින් වැඩම කරවාගෙන ඇවිත් වඩා හිඳුවලා දළදා පූජාවක් පවත්වලා ආරාධනයක් කළා. අපේ සරුවඥන් වහන්සේ ශ්‍රී ලංකාවෙනි මහා අදිෂ්ඨාන පහක් කළ අතර කුඩා අදිෂ්ඨාන සියලු ගණන් කරලා ඇති. මේ අද මගේ දළදා පූජාවත් බුදු ඇසින් දැකලා ඇති. මගේ ශ්‍රද්ධාවත් දැකලා ඇති. එසේ වී නම් මේ දළදා වහන්සේගෙන් මට ප්‍රාතිහාර්යයක් දකින් ලැබේවා කියලා ආරාධනා කළා. දළදා වහන්සේ සම්පූර්ණයෙන්ම නිර්මිත බුදුරුවක් බවට පත් වී සවනක් බුදුරැස් විහිදුවන්න පටන් ගත්තා. රජතුමාට ඇති වූ ප්‍රීති සෝමනස්සේ නිසා මුළු ලංකාද්වීප රාජ්‍යයෙන්ම දළදා සාමීන් වහන්සේට පූජා කළා. මේ වාගේ ආශ්චර්ය දේවල් අදිෂ්ඨානයෙන් සිද්ධ කළා කියලා සඳහන් නූනට ඒවත් සරුවක්ඥන් වහන්සේගේ අදිෂ්ඨානයේ බව අපට පැහැදිලිව පවද දකින් ලැබෙනවා. සමහර තැන්වල ධාතුන් වහන්සේලා නැතත් කරුණු තියාගෙන බොහොම ගෞරවයෙන් බුද්ධ පූජා බුද්ධෝපස්ථාන කරමින් කියනවා. කලක් යනකොට මේ ධාතුන් වහන්සේලා ස්ථානවලට වඩිනවා. සමහර විට කිසි පුද සත්කාරයක් නැතුව ලස්සනට තියාගෙන ඉන්නවා කරඬුවල සරුවක්ඥ ධාතුන් වහන්සේලා. දන්නේම නැතුවේ ධාතුන් වහන්සේලා පුද සත්කාර ඇතැන් වලට වැඩමලා එතනින් අතුරුදහන් වෙනවා. මේ කොහොම සිදුවෙන්නේ සරුවක්ඥන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් විය යුතුයි. සමහර දෙවියන්ගේ මහිමයෙන් සිදුවෙනවා කියලා බොහෝ දෙනෙක් හිතන්න පුළුවන්. දෙවියන් වුණත් සරුවක්ඥන් වහන්සේගේ අදිෂ්ඨානයේ සමාන කරන්න අදිෂ්ඨාන පුළුවන් කමක් ඇත්තේ නැහැ. සරුවක්ඥන් වහන්සේ තියෙන බුද්ධ විසේ අචින්තනීයයි. ලෝකයේ තියෙනවා සිතා නිම කරන්න බැරි අචින්තනීය ධර්මතා හතරක්. ලෝක විෂය, සත්ත්ව විෂය, කර්ම විෂය සහ බුද්ධ විෂය කියලා. ඒ බුද්ධ විෂය නමින් හැඳින්වෙන්නේ 이르දි බල මහිමයයි. ලෝකයේ පිළිබඳ සියල්ලෙන් සියල්ල සියල්ල ආબોධ කරගන්න සමතෙක් ලෝතුඩා බුදුරජාන් වහන්සේ හැර ඇත්තේ නැහැ. එවැගේම සත්‍ය පිළිබඳ සියල්ල ආબોධ කරගන්න සමතෙක් ලෝකයේ ඇත්තේ නැහැ. එවැගේම කර්මයේ පිළිබඳ සියල්ල ආબોධ කරගන්න සමතෙක් ලෝකයේ ඇත්තේ නැහැ. ලෝතුඩා බුදුරජාන් වහන්සේ පමණයි ඒව පුළුවන්කම තිබෙන්නේ. ඒ වාගේ සරුවක්ඥන් වහන්සේගේ අදිෂ්ඨාන බල, ඉද්දි විශේෂ බල අසීමිතයි. හිතන්න පුළුවන් කමක් නැ අචින්තනීයයි. ඒ වාගේ සරුවක්ඥන් වහන්සේ බුදු ඇසින් දැකලා අනාගතේ දැකලා ඒ ධාතු පරිනිර්වාණයේ සිදුවීමේ නිමාව දක්වා තත්පරෙන් තත්පර අනාගතේ සියල්ල උන්වහන්සේ සරුවක්ඥතා ඥාණයෙන් දැකලා ඊට සුදුසු අදිෂ්ඨාන බල පිහිටුව ඇතේ කියන කපේ හදවතින්ම පිළිගන්නවා. ඒද සාධක තියෙනවා. ඒ අනුව සලක බැලීමේදී මෑත භාගයේ සිදු වූ ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේලාගෙන් ආලෝකයක් රැස්මාලාවක් විහිදවීම වෙන අමුතුවෙන් දේව බලයක් එහෙම නෙමෙයි, ඉබේ සිදුවීමක්ද නෙමෙයි. මේක අදිෂ්ඨාන බලයෙන් හෝ ධර්ම නියාමයෙන් සිදු වුණා. විශේෂයෙන් සමහර විට හිතෙනවා මේ අර වර්ණ සංකලනයකින් මේක සිද්ධ වෙනවා කියලා. වර්ණ සංකලනයකින් සිද්ධ වෙනවා නම් හැමදාමත් පෙනිපෙනී තියෙන්න ඕනේ, හැමතැනකමත් පෙනිපෙනී තියෙන්න ඕනේ. මේක 1012ක් සිදුවෙච්ච දෙයක්. එවාගෙම හැමතැනමත් දකින් ලැබෙලා නැහැ. සමාධි හිතනවා මේ සුදුපාට බුද්ධ ප්‍රතිමා වහන්සේලාගෙන් එහෙම උනේ නැහෙනේ කියලා. එහෙම වෙලා තියෙනවා. මුලින් අපිත් මේ ගැන එක්තරා පිළිගැනීමකට පත්ුනේ නැහැ. මක් නිසාද මුලින්ම ආරංචි වෙනකොට අපි හිතුවා මේත සමීප අතීත කාලයේදී සමහර දේශකයන් වහන්සේලා බෝධි පූජා ධර්ම දේශනාදී පවත්වන වෙලාවේදී මේ විද්‍යුත් උපකරණයකින් ආලෝක වීදවීම සිදු කරලා තියෙනවා. ඒවා ඒ කාලේ තිබුණ දැනුත් තියෙන්න බැරි නෑ කියලා මං හිතුවා. නමුත් ඔය අතර ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානයෙන් අපට පණිවිඩයක් ලැබුණ ඊ තියෙන මහා විහාරයේ ප්‍රථම ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේ තුලිනුත් බෝධින් වහන්සේ වටේ තැන්පත් කොට ඇති සත්බුදු පිළිම තුලිනුත් බුදුරැස් විහිදුන අතරත කිරිගන්ධ පිළිම වහන්සේගෙන් බුදුරැස් හය ආකාරයකින් සද්වර්ණම විහිදුනායි කියලා අපට අහන්න ලැබුණා. ඒ මන්දිවට වෙසක් කාණ්ඩයේ තියෙන බොහෝ ප්‍රසන්න බුදු පිළිම වහන්සේ තුලින් බුද්ධ පින්තූරයේ තුලින්ද රැස් විහිදලා තියෙනවා. ඒ අතර අපි නාවිය නාරාණීට වඩිනකොට එහිදී එතෙන්ගේ මහජනයා වඳින පුදන විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගෙන් ඒ රශ්මි විහිදුණු බව ඒ වැඩේ ඉන්නේ සීලෝම ස්වාමීන් වහන්සේලා අතර වැඩි දෙනෙක්ම දැකලා තියෙනවා. බොහෝ සදහවතුන් වෙතන බොහෝ වේලාවක් වඳිමින් ඉඳලා තියෙනවා. ඒ වගේම සමහර විට මේ බොහෝ තැන්වලදී වැඳුම් පිදුම් නැති ප්‍රතිමා වහන්සේලා තුලින් පවා මේ ආලෝක විහිදලා තියෙනවා. ඒ වගේම බෞද්ධයන් පමණක් නෙමෙයි අබෞද්ධ මිනිස්සුත් ඇවිල්ලා වැඳ වැටි තියෙනවා. ගල්දුව ආරණ්‍යයට කවදාකවත් ආවේ නැති මිනිසයන් පවා වෙලා පුදුම විදියට ගෞරව සම්ප්‍රයුක්තව වැඳලා දීන් තේනවා. මේ වාගේ සිදුවීම් අපට දෙවියන්ගේ බලපෑමකින්වත් මේ වර්ණ සංකලනයකින්වත් වෙනත් යම් කිසි විද්‍යුත් හේතුවකින්වත් නෙමෙයි ලෝතුරා බුදුපියාණන් වහන්සේගේ 이르දි විශේෂ බුද්ධ විශේෂ නිසා සිදුවෙන ආශ්චර්ය සිදුවීම් බව අපට අවංකවම පිළිගන්නට පුළුවන්. ඒ වගේ මෙයින් ලංකාවට ජනතාවට අහිතක් වේද හිතයක් යහපතක් වේද කියලා බොහෝ දිනාගේ විමතියක් ඇති වුණා. සබවින් මෙයින් අපට යහපතක්ම සිද්ධ වුණා කියන එක අවංකව කිය යුතු වෙනවා. මක් නිසාද අප්‍රසන්නානම් ප්‍රසාදායේ කිසිම පැහැදීමක් නැති ඇත්තන්ගේ සිත්වල ප්‍රසාදය ඇති වුණා. ප්‍රසන්නානම් විහෝ බාවායේ පැහැදුණු වූවන්ගේ සිත්වල වඩා චිත්ත ප්‍රසාදය වැඩි දියුණු. මේ හේතුවෙන් රටට යහපතක්මයි සැලසෙන්නේ. කවදාකවත් ධනක් නොදුන්න අය දන් දෙන්න පටන් ගන්නවා. කවදාකවත් දොහොත් නගා වැන්ද නැති ඇත බුදුන් වඳින්න පටන් ගන්නවා. සිල් නැති ඇත්තෝ සිල් දකින්න පටන් ගන්නවා. ධර්මයේ නොදත් අය ධර්මයේ ඉගෙන ගන්න පටන් ගන්නවා. භාවනා නොකරන අය භාවනා කරන්නත් යොමු වෙනවා. ප්‍රමාද විහරණින් හිති ඇත්තෝ අප්‍රමාදව කුසල් කරන්න යොමු වෙනවා. අසමගි වූ ඇත්තෝ සමගි වෙන්න පටන් ගන්නවා. රෝගාතුර ඇත්තෝ පවා නිරෝගී වෙන්න පටන් ගන්නවා. මේ වාගේ ආශ්චර්ය සිදුවීම් මිනිසයන් තුළ ඇති වෙන්නේ මේ වාගේ ප්‍රසාදනීය දර්ශනයන් තුළිනුයි. එනිසා මේන් රටට ජනතාවට යහපතක්ම සිදුවෙනවා කියන එක අපේ විශ්වාසයේ වගේම අපි ප්‍රාර්ථනා කරනවා. මේ ආශ්චර්ය සිදුවීම නිසා ශ්‍රී ලංකාවේ තියෙන මේ දෙමළ කැතලික් මුස්ලිම් මිෂනාරී මූලධර්මවාදී කියන අන්‍ය ලාභ දෙක බලවේග සියල්ලම නිෂ්ප්‍රභා වෙලා ගගනතලයේ චන්ද්‍ර මණ්ඩලයේ සූර්ය මණ්ඩලයේ වගේ ගෞතම සම්බුද්ධ ශාසනයේ දිදුලමින් බබලමින් අපරාජිතව විරාජිතව ජනතාවට සුගති මඟ නිවන් මඟ ආලෝකමත් කරවා ළමින් නිර්මලව පවතිවා කියන මේ ප්‍රාර්ථනා අපි ඇති කරගන්නවා. එවාගේම ශ්‍රී ලංකාවේනි කුඩා රටකින් සිදුවෙන මේ ආශ්චර්ය සිදුවීම් තුළින් මුළු ලෝකයටම ධර්මාලෝකය පැතිරේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ලංකාවාසී සීලම ජනතාව නිතිපන්සිල් රකින පොහොය ඇතසිල් රකින සිව්බම විහෙරණ වඩන බෝසත් ගුණපුරණ ජනතාවක් බාට පත්වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රටේ පවත්නා පංච පාප පංච දුෂ්චරිත දස කුසල් මේවා සම්පූර්ණයෙන්ම සංසිඳී නැතිවි මේ රට නිතිපන්සිල් රකින පොහොය ඇතසිල් රකින ජනතාවකගෙන් ස්වයංපාසිතෝ ගුණධර්මයන්ගෙන් යුක්තව ජනතාවක් බාට පත් වෙලා එමගින් සුගති මඟ නිවන් මඟ ආලෝකමත් කර ගනිත්වා කියන ප්‍රාර්ථනා පිණිතර පවත්වනවා. එවාගේම දැනට පවත්නා යුද්ධ කල කෝලාල මේවා සියල්ලින් සියල්ල සංසිඳී රටේ සාමයක් සමාදානයක් උදාපත් වේවා. එවාගේම විරුද්ධ පාක්ෂිකව සිංහල ජාතියේ සිංහල රාජ්‍යයට බෞද්ධාගමට එරෙහිව සටන් මෙහෙවන අනිත්‍යානුකූලව සටන් මෙහෙවන සෑම දිනම ඒ සෑම දිනාටම කර්මයේ කර්මඵලයේ මෙලෝ පරලෝ ආභෝ දෙවලා අවියෝද බහා තබා සාමේ සමාදානේ පිහිටා යහතින් ජීවත් වෙත්වා නොයසේවී නම් ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ පළමු ශ්‍රී ලංකාද්වීප ගමනේදී ලක්දිව අරගෙන සිටිය යක්ෂ සේනාව ලංකාවට වඩා සැප පහසු ඇති ගිරිදිවිනට යවන ලද්දාසේ මේ ශ්‍රී ලංකාවේ කාන්තාර වැනි බොහෝම දුෂ්කර ජීවිතයක් ගෙවන ප්‍රදේශවල ඒ සටන් මෙහෙයවෙන විරුද්ධ පාක්ෂික පිරිස මීට වඩා සැපදායක රටකට ගිහිල්ලා සැපසේ ජීවත් වෙත්වා ශ්‍රී ලංකාව බුද්ධ ශාසනයට බෞද්ධ ජනතාවට මහා සංගරුවනට බෞද්ධ රාජ්‍යයට ක්ෂේම භූමියක් ධර්මද්වීපයක් බාටම පත්වේවා කියලා අපි මේ ඉන්න ප්‍රාර්ථනා කරනවා. මේ අනුසලකා අපේ ජීවිත තුළින් අපි නානාවිධ දාන සීල භාවනා කුසල ධර්මයන් රැස් කරගන්නා අතරතේ මෙයින් නොනැවති ජීවිතාන්තයේ දක්වාම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනසේ සත්‍ත්‍යස් බෝධිපාක් ධර්මයන් වැඩෙනසේ මේ කුසල ධර්මයන් සම්පාදනය කරගෙන මෙලවත් ජයගෙන පරලොවත් ජයගෙන සංසාරේ ජයගෙන කෙලෙසුන් ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිමි සැනසේ වදාළේ සදාකාලික සැප ඇති අජරාමර සාන්ත ප්‍රණීත නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම දක්වාම යා ගැනීමට අපට රත්නත්‍රි ආශිර්වාදයේ පිහිට වේවා කියලා ප්‍රාර්ථනා තබමු.